ආරම්මන වශයෙන් ආරම්මන වශයෙන් මේ පසු කාලින අභිධර්ම පොත්වල ඒ වගේ මේක අටුවාවෙත් එහෙමම තියෙනවා ධර්ම අභිධර්මාත සංග්‍රහයත් මේ විදිහට සඳහන් වෙනවා මේ ආරම්මන වශයෙන් මේ ධර්ම කැටි කරද්දී කාම ඒ කියන්නේ රූප ඊට පස්සේ අරූප ධර්ම ඊට පස්සේ නිවන එතකොට රූප වශයෙන් සියුම් රූප ඔය සියලු රූප සඳහන් කරලා ඔතනට එකතු කරලා තියෙනවා පඤ්ඤත්ති කියලා දෙයක්. ඔතනට මේ පඤ්ඤත්ති කියලා අභිධර්ම මේ අභිධර්මාර්ථ සංග්‍රහය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රචනා කරපු මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මේවා තමයි දැන් කාලේ පොත්වල බොහෝ විට මේ විදිහටමයි ඉන්නේ. මේ ඔය ආරම්භන විභාගය ගැනදී සඳහන් කරන තැන්වල ආරම්මන සංග්‍රහය කියලා සඳහන් කර තැන්වල ආරම්මනානි නාම රූපාරම්මනං සද්ධාරම්මනං ගන්ධාරම්මනං රසාරම්මනං පොට්ටාරම්මනං ධම්මාරම්මනං චේති චබ්බිදානි භවಂತಿ කියලා. ඒ කියන්නේ ආරම්මන වල ආකාරයේ සය ආකාරයක් වෙනවයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ සහ ධර්මාරම්මන වශයෙන් සය ආකාරයක් වෙත්‍යයි සඳහන් කළා. ඊට පස්සේ කියනවා තත්ත රූපමය රූපාරම්මන තත සද්දා දේව සද්දාරම්මන ආදීන් කියලා මේ රූපේම තමයි රූපාරම්මණය. ඒ වගේම සද්දේව තමයි සද්ධාරම්මණය. හැබැයි මෙන්න මෙතන මේ ඊට පස්සේ නෝ මේ ධම්මාරම්මනම්පන ධර්මාරම්මණ යන කුමක්ද කියලා. ධර්මාරම්මනම්පන පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤත්ති වශයෙන් චදා සංගයි ඇති කියලා කියනවා. ඒ කියන්නේ ධර්මාරම්මණය යනු ප්‍රසාද රූප සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන අවසාන වශයෙන් දානවා පඤ්ඤත්ති. පඤ්ඤත්ති වශයෙන් චදා සංගහය ඇති කියලා. එතකොට මෙන්න මේ අර්ථ දැක්වීමේදී මේ සාමාන්‍ය බැලුවාම මේ මෙතන මේ තියෙන අර්ථ දැක්වීම මේ ත්‍රිපිටකයේ කොහෙවත් එහෙම නැහැ. මේ ආරම්භන සංග්‍රහයකදී සාමාන්‍යයෙන් ඔය සුකුම රූප චිත්තසහිතසික වගේවල් ගැන සඳහන් වුණාට මේ පඤ්ඤත්තිය කියලා කතාවක් නැහැ. දැන් මේක මේ කොහෙන් පාත් වුණාද කියලා මේ මට විශාල ප්‍රශ්නයක් තිබ්බා ඒ කාලේ. මේක මේකම තමයි මේ ඔය දැන් කාලේ පොත්වලත් ওই විදිහටම තමයි ඔය ඔయిత සමාන්තර විදිහටම තමයි ඔය ධර්මාරම්මණය කියන එක සඳහන් වෙන්නේ. දැන් අපි ගත්තොත් ඔය අභිධර්මයේ ධර්ම සංගණී ප්‍රකරණේ කියවපු කෙනෙක් දන්නවා ඇති පළවෙනි කුසල චිත්තය මේ අර්ථකථනය කරද්දී කියන්නේ ඔය ඒකේ මුලින්ම ආරම්මන ගැන පෙන්වලා දෙනවා. මේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා යං යං වාපන ආරම්මණං කියලා. ඒ කියන්නේ ඒකේ සඳහන් වෙනවා මෙන්න මේ රූප ශබ්ද එහෙම නැත්නම් ධර්ම ආරම්මණේ අවසාන වශයෙන් දක්වලා මෙන්න මේ ඒ අරමුණු ඔස්සේ මේ පළවෙනි කුසල චිත්තේ උපදිනවා කියන එක තමයි සාමාන්‍යයෙන් දක්වන්නේ. මං කියන්නේ මේ දැකලා ඇති නේද? එහෙම මේ දැන් මේ ආරම්මණය කියන එක අපි මුලින්ම තේරුම් ගත්තොත් මේ ආරම්මණ කියන එක ඇත්තටම දක්වන්නේ මේ අපිට සිත මේ වෙන කාරණයක් හින්දා නෙමෙයි ඒ විඥාන තේරුම් ගන්න. නැතුව මේ ආරම්මණ දැකීම ඇති මහ වැදගත්කමක් නෙමෙයි. ඒ කියන්නේ මේ බුදුරන් වහන්සේ මේ ආරම්මණ දක්වන්නේ ඒ තුලින් අපිට සිත ඒ විඥානේ චේතසික තේරුම් ගන්න තියෙන පහසු වෙන තමයි ආරම්මණ දක්වන්නේ. ඒකේ සඳහන් වෙන මේ දැන් මේ ධම්මාරම්මනේ විස්තරේදී තමයි මේ පඤ්ඤත්ති කතාවක් එන්නේ. මෙන්න මේ ධර්මාරම්මනේ විභාග කරද්දී ඒ ධර්මාරම්මනේ කියන්නේ අර රූප ශබ්ද ගන්ධ ටික ඇරුණාම අනිකුත් රූප ටිකයි චිත්තසහිතසිකයි නිබ්බානයි පඤ්ඤත්තිය කියලා. දැන් මම මේක නොයෙකුත් පොත්වල බැලුවා මෙහෙම එකක් ත්‍රිපිටකේ නැහැ. එතකොට මේකේ තියෙන මේ අපේ ජීවිතේට ලොකු හැබැයි මේකේ බලපෑමක් තියෙනවා. දැන් කාලේ අභිධර්මයේ ඉගෙන ගත්ත එක්කෙනෙක් සාමාන්‍යයෙන් ගැඹුරට ඉගෙන ගත්ත එක්කෙනෙක් නම් සාමාන්‍යයෙන් විතරම හිතන්නේ අපිට අරමුණු වෙන්නේ මේ දැන් පරමාර්ථ අපිට අරමුණු වෙන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. දැන් අර මොකද මේ පොත්වලම කියුණානේ මේවා අති සූක්ෂමයි මේ ਸਰවඥාණයට විතරයි කියලා එක පොතක් කියුණානේ නේද? බෙදලා අන්තිමට හම්බෙන කුඩාම එක කියලා කියවුණානේ. එතකොට අභිධර්මයේ ඇත්තට හදවතින් ඉගෙනගත්ත කෙනෙක් නම් එයාට හිතෙන්න ඕනි විදිය තමයි මේ මේවා නෙමේ අරමුණු වෙන්නේ මෙන්න මේ. දැන් මේ පඤ්ඤත්ති කියන ඒවා කියලා. පඤ්ඤත්ති කියලා දැන් මේ පොත්වල අදහස් කරන්නේ දැන් අර ඉස්සෙල්ල පොතේ අර අභිධර්මාගේ කියනවා වගේ සම්මුති. ඒ කියන්නේ අපිට අරමුණු වෙන්නේ දැන් අපි අම්මා දකින්න, තාත්තා දකින්න, ගෙයක් දකින්න. ඒ වගේ මේ ඒ වගේ ඒ අවස්ථාවල අපිට අරමුණු වෙන්නේ සම්මුතිය කියලා සඳහන් වෙනවා. එතකොට මේ සඳහන් නොවුනත් එහෙම තමයි මේ අභිධර්මයේ පරිශීලනය කරපු එක්කෙනාට හිතෙන්නේ. දැන් ඒ වුණාට මෙහෙම අර්ථ දැක්වීමක්. ඒ කියන්නේ මෙහෙම මේ අපිට සාමාන්‍යයෙන් අර ඔය ධර්ම ආරම්භනවලදී එහෙම එකට අදාළව පඤ්ඤාත්තියක් එනවා කියලා ත්‍රිපිටකේ කොහෙවත් හොයාගන්නේ නැහැ. දැන් මම මේක හොයනකොට මම බැලුවා අඩු ගානේ මේක මේ දැන් ඔය පဋාණ ප්‍රකරණේ තියෙනවානේ මේ ආරම්මන පච්චය කියලා. එතකොට ඔය පත්‍යවල පත්‍යකාණ්ඩවල නිर्देशයේදී දක්වනවානේ ඒ ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාරවන ප්‍රත්‍ය ධර්මය මොනවද කියලා. එතකොට ඒ උපකාරවන ධර්මයක් දක්වනවා, ඒකේ ඵලයේ ලෙස ඇතිවන මේ අනිකුත් ධර්මයක් දක්වනවා. එතකොට ඒ නිर्देशයේදී වුණත් හැබැයි ඒක කෙටියෙන් කියලා තියෙන්නේ ඒ නිर्देशයේදී මේ එහෙම මේ පඤ්ඤාති කතාවක් එහෙම එකක් කියලා නැහැ. ඒකේ නිर्देशයේදී. ඒ කියන්නේ දැන් පඤ්ඤාතියක් කියලා දෙයක් අපිට අරමුණු වෙනවනේ. එහෙම වෙනවයි කියලා ගන්නවනම් ඒක ආරම්මන පච්චයෙන් මේ චිත්ත තීතසිකයන්ට ප්‍රතිවෙන්නේ නේද? දැන් සාමාන්‍යයෙන් අරමුණකින් තොරව ආරම්මන ප්‍රත්‍යයෙන් තොරව උපදින චිත්ත චේතසිකයක් නැtei කියලා තමයි කවුරුත් ඒක මං හිතන්නේ දන්න විදිය. එතකොට නේද? එතකොට මේ පඤ්ඤාති කියලා එහෙම ආරමුණක් ඒකේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ ඉතින් මම කල්පනා කළා ඒ කාලෙම මේ මේක මේ කොහෙන්ද ආවේ කියලා. මෙතන වෙන මේ දැන් මේක මේ පොත්වල මේ වැදගත් ස්වාමීන් වහන්සේලා මේවා නිකන් ලියන්නේ නැහෙනේ. මේගොල්ලන්ට මේ සන්නහසලා මේ බොහෝ විට මේ අටුවා ටීකාවලින් කරුණ අරගෙන තමයි මේ ලියන්නේ. එතකොට මේ කොහෙන් හරි ආපු තැනක් තියෙනවා. සමහර විට මේ අභිධර්ම පිටකේ කියන කාරණයක් ඒ වෙනත් විදිහකට ගොනු කළා වෙන්න පුළුවන්. වෙනත් විදිහකට ඒ අරමුණ ගොනු කරලා එහෙම කියනවා වෙන්න පුළුවන්. ඉතින් මේ
අවසරයිසස අභිධර්ම පිටකේ ප්‍රඥප්ති කතාව තියෙන තැනක් ඔබ වහන්සේට හමුණාද?
ඔව්. මේක හොඳයි. මේ ඒ කියන්නේ මේ ප්‍රඥප්ති කතාවක් එක තැනක තියෙනවා. අර මේ
කොයි පොතේ?
ඒ කියන්නේ ඒක මාතිකාවල සඳහන් වෙනවා මෙන්න මෙහෙම. මේ ධර්මසංගණී ප්‍රකරණයේ සුත්තන්ත මාතිකා සුත්තන්ත මාතිකා මේ වෙල එක තැනක එනවා මෙන්න මෙහෙම එකක්. අදිවචන, ඒ කියන්නේ ඒක 6 වෙනි එක වශයෙන් අදිවචන ධම්මා, අදිවචන පතා ධම්මා. ඊට පස්සේ 7 වෙනි එක වශයෙන් තියෙනවා නිරුක්ති ධම්මා, නිරුක්ති පතා ධම්මා. පඤ්ඤත්ති ධම්මා 8 වෙනි එක වශයෙන් තියෙනවා එහෙම පඤ්ඤත්ති පතා ධම්මා කියලා. ඉතින් අංක දක්වලා තියෙනවා 1312 සිට 1314 දක්වා කියලා මේ ඒ කාණ්ඩ අංකේ. දැන් මේක කොටස් තුනක් වශයෙන් දාලා තියෙනවා. එකක් අදිවචන ධම්ම, අනිත් එක නිරුක්ති ධම්ම, අවසාන වශයෙන් පඤ්ඤත්ති ධම්ම.
පිටුව මොකද්ද?
ඔව් මේක මේ පොතේ හැටියට නම් 20 වෙනි පිටුවේ තියෙන්නේ. මේක මේ හොයාගන්න පහසුයි. ඒ කියන්නේ මාතිකා කොටසේ තියෙනවා මේ දෙකේ වර්ග මාතිකා වලට අදාළව සුත්තන්ත මාතිකා කියලා. සුත්තන්ත මාතිකා වල 6-7-8 කියන අනුවංක ඔස්සේ තමයි මේක තියෙන්නේ. තර මේ විස්තරේ තියෙනවා ඒ කාණ්ඩ අංක 1312 1313 1314. ඔය පඤ්ඤත්ති කියන එක මේ එහෙම ඇරෙන්න මේ මූලික පෙරවදන් වල එහෙම නැත්නම් අභිධර්මයේ මේ පොතේ මූලික අර්ථ දැක්වීමේ කිසිම ආකාරයේ සඳහනක් නැහැ. ඒ 1312 ඒක එන්නේ මේ ඊට පස්සේ එන්නේ මේ නික්ෂේප කාණ්ඩයට එන්නේ. මේ නික්ෂේප කාණ්ඩය කියලා තියෙනවා ධම්මසංග්‍රහණ ප්‍රකරණයේ අවසාන භාගයට වෙන්නේ. ඒකෙ මෙන්න මේ මොනවද මේ අදිවචන, මොනවද මේ නිරුක්ති, මොනවද මේ පඤ්ඤාති කියලා අර්ථ දක්වලා කියනවා. එතකොට කාට හරි ගොඩක් විස්තර අවශ්‍ය කෙනෙක්ට මේක බැලුවොත් තේරෙවි මේ තුනේ මතකයෙන් තුනම සමානයි. එතකොට යමක් අදිවචනද නිරුක්තිද පඤ්ඤත්තිද මේ තුනටම දීලා තියෙන එකම අර්ථ දැක්වීම. දැන් පාලියෙන් කිව්වොත්
තුනම සමානයි කියන අර්ථයද පඤ්ඤප්ති ඉවත් අදිවචන නිරුක්ති.
ඔව් ඒ කියන්නේ ඒවේ අර්ථ දැක්වීම තුනම සම විදිහට තමයි දාලා තියෙන්නේ.
දාලා තියෙන්නේ.
ඔව්. එතකොට මේ
එතකොට ඒ ඔතන දාලා තියෙන අර්ථ දැක්වීමයි මේ මෑත කාලීන පත්වල පඤ්ඤප්ති කියලා දාලා තියෙන අර්ථ දැක්වීමයි අතර ප්‍රධාන වෙනස්කම මොකක්ද සොන්නේ?
ඔව් මේ දැන් අපි වෙනස්කම ඇත්තට බලාගන්න ඉස්සෙල්ලා මොකද්ද මේ අර්ථ දැක්වීම කියලා පොඩ්ඩක් බලමු පාලිය.
එහෙම.
ඔව් ඒකේ තියෙනවා යා දැන් කතමේ ධම්මා আদি වචනා කියලා. ඒක පාලිය දක්වලා තියෙන යා තේසං තේසං ධම්මානං සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති වෝහාරෝ නාමං නාමකම්මං නාමදේයං නිරුක්ති ව්‍යංජනං අබිලාපෝ ඉමේ ධම්මා আদি වචන. ඊට පස්සේ කතමේ ධම්මා නිරුක්ති කියලා තියෙනවා. ඒකෙත් තියෙන්නේ අර විදිහටමයි යා තේසං තේසං ධම්මානං සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති වෝහාරෝ නාමං නාමකම්මං නාමදේයං නිරුක්ති ව්‍යංජනං අබිලාපෝ ඉමේ ධම්මා නිරුක්ති. ඊට පස්සේ මේ පඤ්ඤත්ති කියලා තව අවසාන වශයෙන් තියෙන කතමේ ධම්මා පඤ්ඤත්ති කියලා යා ඒකම තමයි තියෙන්නේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් මේ පඤ්ඤත්ති කියන වචනේ කියවම අපිට සිංහලෙන් කියන්න පුළුවන් මේක කාර්තයක් තමයි පැනවීම කියන එක. පැනවීම කියන එක. එතකොට මේ නිරුක්ති කිව්වහම කාටත් තේරෙනවා ඔය වචනය සම්බන්ධ කතාවක් තමයි කියලා. আদি වචන කිව්වත් මේ වචනය සම්බන්ධ කතාවක් නෑ මේ මොකක් හරි කියන්නේ කියලා දැනට හිතාගත්තාම හොඳයි. ඒතර දැන් අපි බලමු මේ මේවට මේ මොනවාද මේ 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 විස්තර කරපු මේ මේ අර්ථ දැක්වීම ටිකක් බලමුකෝ නේද? අර අභිධර්ම මාර්ගයේ දැන් ආයෙ පොඩ්ඩක් නැවත මතක් කරලා දුන්නොත් ඒකේ ප්‍රඥප්ති කියලා කිව්වේ මොකද්ද? මතකද ඒක ප්‍රඥප්ති කියලා කිව්වේ? ඒක ප්‍රඥප්ති කියලා කිව්වේ අර මේ මේ අපිට සත් කියන්නේ සත්‍ය වශයෙන් නැති වුණාට ඇතැයි ඇති සැටියට දැනෙන මේ ලෝක සම්මුති වලට තමයි ප්‍රඥප්ති කියලා කිව්වේ. මතකද මේ එතකොට සත්‍ය වශයෙන්ම තියෙන දේවල් පරමාර්ථය කියලා කිව්වා. සත්‍ය වශයෙන් නැති නමුත් ඇතැයි කියලා හැඟෙන මේ ඇතයි කියලා හැඟෙන මේ ධර්මයන්ට ප්‍රඥප්තිය කියලා කිව්වා. ඒතර ඔතනදි මේ කිසිම මේ නිරුක්තියට හැම නැත්තම් වචනයට කිසිම සම්බන්ධයක් ඔතන නැහැ. එතකොට මෙන්න මේ දැන් මේ මේ අර්ථ දෙකකින් බලන්න මේ මේ තියෙන මෙන්න මෙහෙම. මම පැහැදිලි වෙන ටිකක් කියලාගෙන යනවා. එකක් තියෙනවා නාමකම්මන් කියලා. ඒක අපි සිංහලයට කිව්වොත් නම් කිරීම කියලා. ඉවර්සර නාම දෙයියන් කියලා. ඒතර අපි ඒක සිංහලයට කිව්ව නම් දීමක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා නිරුක්ති. ඒතර ඒක සාමාන්‍යයෙන් කාටවත් තේරෙන්නේ. පඤ්ඤත්ති කියලා තියෙනවා. ඒ කියන්නේ හැම එකේම නිද්දේශේ පඤ්ඤත්ති කියන වචනේ තදංග වෙනවා. පැනවීම කියලා කියන්නේ. අබිලාපෝ විශේෂ වචන වගේ අදහස තියෙනවා.
සෝනන්ස අතන ඒ පඤ්ඤප්ති පැනවීම කියන තැන
ඔව්
මේ අද කාලේ පොත්වලට සමානත්වයක් නැද්ද?
ඔව් දැන් බලන්න මේ දීලා තියෙන ඔක්කොම වචන මේ වලින් කියවෙන්නේ මේ වචනයක් ගැන. ඒ කියන්නේ නම් කිරීමක්, නම් දීමක්, නාමං කියලා මෙතන සඳහන් වෙනවා. මෙතන මේ සමඤ්ඤා කියලා තියෙනවා.
ඒ වගේ පඤ්ඤප්ති කියලා පැනවීම කියලා.
ඔව් මේ දැන් පඤ්ඤප්ති කියලා කියන එකේ නිද්දේශෙත් යන්නේ ඒකට අදාළවත් යන්නේ නාම කම්මන් නාම දෙයියන් අදාළ වශයෙන්. නම් කිරීම, නම් දීම. එතකොට දැන් මේ පඤ්ඤප්ති කියන වචනේ තාම හරියට කියලා දුන්නේ නැති හින්දා ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට මේ විවෝහාරෝ කියලත් මෙතන සඳහන් වෙනවා. ඒ කියන්නේ කී අර්ථ දෙකකින් වලට යොදන වචනවල නම් දීම්, නම් කිරීම්, නම් වෝහාරෝ. ඒ කියන්නේ විව්‍යහාරයන්. විව්‍යහාරයන්. ඊළඟට සමඤ්ඤා කියලා මෙතන හරි ලස්සන වචනයක් තියෙනවා. මේ මේකේ අර්ථය මේ ටිකක් තේරුම් ගත්තොත් හොඳයි. සමඤ්ඤා කියලා කියනවා මේ මට වැටහෙන විදිහට මේ පොදුවේ පිරිසක් විසින් මේ යම් දෙයක් සඳහා භාවිතා කරන නමක් කියන එක සමඤ්ඤා. දැන් අඤ්ඤා කියලා කිව්වොත් මේ හඳුනා ගැනීම කියන, එහෙම නැත්නම් දැනීම කියන අදහස තියෙනවනේ අඤ්ඤා ඤා කියන ධාතුවේ. එතකොට සමඤ්ඤා කිව්වහම එන එකක් තමයි මේ මේක මේ ටීකාවකත් මේ වගේ අදහස තිබ්බ අර පාකට කියලා මේ පොදුවේ මේ බොහෝ දිනිට ප්‍රකට වන දෙයක් කියන්නේ. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් සමඤ්ඤා කියලා වැටහෙන ආකාරයට මේ පොදුවේ හඳුනා ගන්න ආකාරය. දැන් අපි බලුවොත් වචනයක් කියන එක අපි කතා කරද්දී අපි කතා කරන්න ඉස්සෙල්ලා අපිට මොනවා හරි දෙයක් කාත් එක්ක හරි කතා කරන්න ඕන නම් මම ඒක මං ඉදිරියේ ඉන්න කෙනාට කියන්න ඉස්සෙල්ලා ඒ වචනේ මගේ සිතට නැගෙනකොට මං දන්නවනේ මේ වචනේ වචනෙන් අදහස් කරන්නේ මේ අර්ථය කියලා මම දන්නවනේ. ඒ වගේම මම දන්නවා මේ වචනෙන් අදහස් කරන දේ මෙයක් දන්නවා කියලා. ඒක නිසා තමයි මං මේ වචනේ යාට කියන්නේ. මේ ඒ කියන්නේ ඒ භාෂාව තේරෙන මිනිහෙක් කියලා මම ඒ දන්නවනේ. එතකොට ওই සමඤ්ඤා කියන අර්ථය එතන තියෙනවා. කියන්නේ මේ මමත් දන්නවා ඒකේ තේරුම. මම දන්නවා මේ තේරුම සාමාන්‍ය මෙයා මේ වචනෙට මේ අර්ථය තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඒ අර්ථයට එයත් ওই වචනයමයි පාවිච්චි කරන්න කියලා ලෝකේ තියෙන යම් ධර්මයකට එයත් ඒ වචනෙම පාවිච්චි කරනවා කියලා. දැන් අපි හිතමු අපි ගස කියලා. මං වෙන කෙනෙක්ට මේ ගහක් ගැන කියන්නේ නැහැ. එතකොට ගස කියන වචනේ මන් දන්නවා එයාටත් ඒ ගස කිව්වහම එයාටත් ඒ ගහක් ගැන සිතට අර්ථයක් පැනවෙනවා. එතකොට මමත් දන්නවා මේ ගහකට ගහ කියලා අපි දකින අපිට පේන යම් ධර්මයක් තියෙනවා නම් මේ ඒකට ගසය කියලා තමයි කියන්නේ කියලා මමත් දන්නවා මේ ඒක මේ මෙයත් කියන්නේ ගසය කියලා මට පොඩි හැඟීමක් තියෙනවානේ. ඒකනේ මං එයාට ඒ වචනේ කියලා යමක් කතා කරනකොට කියන්නේ. එතකොට මේ සමඤ්ඤා කියන එකේ ඒ අදහස තියෙනවා. එතන මෙතනම දැන් මේ පඤ්ඤත්ති කියලා දැන් ඇහුවනේ. පඤ්ඤත්ති කියලා මේ හැම එකටමත් යොදනවා. මේ මොකද එතන ඔය පණවන ආකාරයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයට මේ දේ තමයි මේ වචනේ තමයි කිව යුත්තේ කියලා පැනවීමක් අපි කරනවානේ. ඕන කෙනෙක් දැන් එක්තරා ආකාරයක මේ පැනවීමක් සිද්ධ කරනවා එහෙම කියයි. හැබැයි මේ වචනවල එකෙන දැන් මේ අදිවචන නිරුක්ති පඤ්ඤත්ති කියලා. ඒ වචන වල පොඩි පොඩි සියුම් අර්ථ ભેද තියෙනවා. හැබැයි මේ බොහෝ දුරට එක සමාන අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අදිවචන කියලා ගත්තොත් අදිවචන කියලා ගත්තොත් ඒකෙන් සමානෙන් අදහස් වෙන්නේ මේ නිකන් සද්දයකට එහා ගිය යම් අර්ථයක් දනවන වචනයක්. ඒ වචනය භාවිතා කිරීමේදී ඒ අර්ථය දනවනවා. දැන් අපි ගත්තොත් සාමාන්‍ය නිකන් මේ අවකාශයේ එක එක ශබ්ද අපිට ඇහෙනවා. එතකොට මේ ඒ ශබ්ද වලින් වෙන විශේෂ අර්ථයක් දනවන්නේ නැහැ. හැබැයි අපි මේ කියන මොනවා හරි ගස කිව්වොත් වෙන කෙනෙක්ගේ නමක් කිව්වොත් එහෙම නැත්තම් වෙන ධර්මයකට කියන නමක් අපි භාවිතා කරද්දී ඒ කියන වචනෙන් මේ අර අර්ථය ප්‍රකාශ වෙනවා. එතකොට මේ ඒ අර්ථය මත පිටපු වචනයක් වගේ නිකන් ඒ අර්ථය කුළු ගන්නවන වචනයක් වගේ කියන අදහස තියෙනවා මේ අදිවචන කියන එක. නිකන් සද්දයක් වගේ නෙමෙයි යම්කිසි ධර්මයක් ප්‍රකාශ වන වචනයක් කියන එක අදිවචන. ඔය ඒ අදහසම තියෙනවායි දැන් මේ හැම තව වෙන වචනයක් තියෙන මේ අබිලාප කියන්නේ විශේෂ නිකන් විශේෂ ලාප කියනවා මේ ඔය ප්‍රලාප කියලා එහෙම අපි කියන්නේ ප්‍රලාප දෙනවා කියලා කෑ ගහනවාට කියන්නේ ප්‍රලාප. ඒතර ඒ වගේ ප්‍රලාපයක් නෙමෙයි මේ කියන්නේ අබිලාප විශේෂිත වූ වාක්‍යයක් වගේ කියන අදහස තියෙනවා. එතකොට යමක් හඟවන යම් ධර්මයක් හඟවන වාක්‍යයක් කියන අදහස අබිලාප කියන එකේ තියෙනවා. එතකොට ඔය යමක් හඟවන කොට මේ එක්තරා ආකාරයක පැනවීමක් අපි කරනවා. ඒ කියන්නේ මේ ධර්මයට කියන්නේ මෙන්න මේ වචනය කියලා අපිට අරමුණු වෙනවා. මේ අපි කතා කරද්දි සිතද්දි අපිට අරමුණු වෙනවා. හැබැයි මේ පඤ්ඤත්ති කියන වචනේ මේ ඒ වගේම මේ මෙතන තව වචනයක් තියෙනවා මේ සංඛා කියලා. මුලින්ම පටන් ගන්න හැමනේ යා තේසං තේසං ධම්මානං සංඛා කියලා. හරි? සංඛා කිව්වහම මේ ඕක විවිධ අර්ථ තියෙන වචනයක්. දැන් අපි පටිසංඛා පටිසංඛා යෝනිසෝ කියලා එහෙම කතා කරන්නේ මේ නුවණින් සලකා ගන්නවා කියලා. එතකොට සංඛා කියන එක සලකා ගැනීම කියන එකක් තියෙනවා. හැබැයි මේ මෙතන මේ ඉදලා තියෙන වචනත් එක්ක බලපුවහම පේන්නේ මේක මේ සංඛා කියලා යොදන්නේ මේ යම් ධර්මයක් ඒකේ වචනෙත් එක්ක ඒකට අදාළ වචනෙත් එක්ක සලකා ගැනීමක් කියන අදහස. මේ ඒකර මං මේ දැක්ක එක ටීකාවකත් නේකුත් මේ උද්ෘත දක්වලා තිබ්බා මේ පාඨවල නේකුත් මේ සූත්‍රවලම සූත්‍ර පිටකයේම පාඨ අරගෙන මේ සංඛා කියන එක මේ අපි හඳුන්වන වචනයන්ටම යොදන අවස්ථා. පටිසංඛා කියලා කිව්වොත් එතන මේ වචන කතාවක් නෑ, මේ නුවණින් සලකා ගැනීම කියන අදහස එනවනේ. ප්‍රතිසංඛා යමකට අභිමුඛ කළා ඒ දේ නුවණින් සලකා ගන්නවා කියන අදහසක් තියෙනවා. හැබැයි මේ මෙතන මේ සංඛා කියන එක මේ මම දැක්කා මේ ඒ කියන්නේ ධර්මසංගණි අනුටීකා මේ අනුටීකා නෙවෙයි ධම්මසංගණි මූල ටීකාවේ දක්වනවා මේ මේක ත්‍රිපිටකයේ ඔය යෙදෙන තැන් කීපයක් විතර මේ වචන පනවා ගැනීම කියන අදහසෙන්. මේ මෙහෙම තියෙනවා මේ එකේ උද්ෘත කරලා මේ ත්‍රිපිටකයේ එන තැන්වල මේ ඒ කියන්නේ මේක මේ මහා නිද්දේශය ආපු තැනක් දක්වනවා. ඒකේ උද්ෘත කරලා මෙන්න මෙහෙම තියෙනවා, මරණේන පිටං පහීයති යං පුරිසෝ මම ඉදන්ති මඤ්ඤති කියලා. ඒතරේ වාක්‍ය ගැන කියන්නේ මම කියන්නේ එතන අර සඳහන් කරනවා මේ මහා නිද්දේශේ එත්ත පුරිසෝති සංකා සමඤ්ඤා තිට්ටිකක් තියලා අබිලාපෝ කියලා. එතන පේනවා මේ සංකා කියනක යොදාගෙන තියෙන අර වචන අබිලාපෝ කියන ඒ වගේ අර්ථවලට ළඟින් කියන එක මේ මහා නිද්දේශ දක්වලා තියෙනවා. ඒ වගේ මහා නිද්දේශේ පාලිය තවත් වෙන තියෙනවා මාගන්දි උද්දෘත කරලා දක්වන මේ ත්‍රිපිටකයේ තියෙන තැනකින් මාගන්දියෝති තස්ස බ්‍රාහ්මනස්ස නාමං සංකා සමඤ්ඤා කියලා. ඒ කියන්නේ පරිවර්තනය කරොත් මාගන්දිය යයි එම බ්‍රාහ්මණයාගේ නමය සංකාය සමඤ්ඤාය කියලා. බලන්නේ ඒක නාමයටයි සමඤ්ඤාවටයි මැද්දෙන් තමයි සංකා දාලා තියෙන්නේ. එතනත් ගන්නේ මේ වචන වලට සම්බන්ධ අර්ථයක් තමයි කොහොම හරි ගන්න නම් වලට සම්බන්ධ අර්ථයක්. ඒ වගේ තැන්වලදී පේන මේ සංඛා කියන කෝ අර්ථ දෙකකදී අර්ථ වගේ ද්විතාර්ථ විදිහට දෙන්න පුළුවන්. නිකං සලකා ගන්නවටත් දෙනවා. එහෙම නැත්නම් මේ වචනයක් සම්බන්ධව සලකා ගන්න එකටත් මේ සංඛා කියලා යෙදෙනවා. ඉතින් මේ මෙන්න මෙහෙමයි මේ අදිවචනා ධම්මා නිරුක්ති පඤ්ඤාන්ති කියලා මේවා විස්තරේ යන්නේ. එතකොට මේ හැම විස්තරයකමයි මේ දුක එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දුක ගොඩේනේ, දෙකේ ගොඩවල් ගොඩේනේ මේක දාලා තියෙන්නේ. එතකොට මේ හැම විස්තරයකටම පස්සේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් අපි ගත්ත පළවෙනි එක තියෙන්නේ කතමේ ධම්මා අදිවචන. ඒක විස්තරේ යන්නේ යා තේසන්තේ සං ධම්මානං සංඛා සමඤ්ඤා පඤ්ඤාත්ති වෝහාරෝ නාමං නාමකම්ම නාමදෙයං නිරුක්ති ව්‍යංජන අබිලාපෝ ඉමේ ධම්මා අදිවචන කියලා කියලා ඊට පස්සේ කියනවා සබ්බේව ධම්මා අදිවචන පතා කියලා. ඒ අපි සිංහලයට දැම්මොත් සියලු ධර්මයෝ අදිවචනයේට මාර්ගයෝය කියලා. ඒකෙන් කියවෙනවා. සබ්බේව ධම්මා අදිවචන පතා. එතකොට මේක නිරුක්ති වලටත් මෙහෙම මේ අර්ථ දැක්වීම කරලා ඒකටත් කියනවා සබ්බේව ධම්මා නිරුක්ති පතා. පඤ්ඤාති වලටත් එහෙමමයි කියන්නේ සබ්බේ අර මුල් කියපු අර්ථ දැක්වීම කරලා සබ්බේව ධම්මා පඤ්ඤාති පතා කියලා සඳහන් වෙනවා. එතකොට මේක අපි සරල තේරුම කිව්වොත් සීල ධර්මයෝ නිරුක්තියට එහෙම නැත්නම් පඤ්ඤාත්තියට පැනවීම වලට මාර්ගය කියන එක. දැන් එතකොට මේක ඒ කාරණේ කියන්නේ ඉතලා සරලව තේරුම් ගත්තොත් මේ අදිවචන නිරුක්ති පඤ්ඤාත්ති කියලා කියන්නේ අපි මොනවා හරි මේ සත්‍යෝ වචන කතා කරද්දී ඒ සිතුවිලිත් එක්ක සම්බන්ධ දෙයක් කියලා දැන් කාට පැහැදිලිද කියන්නේ. මොකක් හරි වචනයක් ගැන යමකට කිව යුතු වචනයක් ගැන මතක් වෙන අවස්ථාවක, එහෙම නැත්නම් වචනයක් කාට හරි නම් කිරීමක් කරන අවස්ථාවක, නම් දීමක් කරන අවස්ථාවක, නමක් කිය හිතන අවස්ථාවක අරමුණු වන දෙයක් තමයි එතකොට මේ නිරුක්ති අධිවචන පඤ්ඤාත්ති කියලා ගන්න වෙන්නේ. කොහොම වුණත් මේ වචනයකට, නමකට, නම් කිරීමකට, පොදුවේ නම් කිරීමකට සම්බන්ධ දෙයක් කියලා දැන් මේ අර්ථ දැක්වීම වලින් පැහැදිලිවම පේනවා ඇතිනේ නේද?
එතකොට සාන්නත් ඔතන ප්‍රඥාප්ති කියන මෛතකාන පොත්වල තියෙන මේ ප්‍රධානම මූලිකම හැඳින්වීම ඔය ත්‍රිපිටකයේ ඔය පිටුවේ ඔය තරම් පොඩි පිටුවකද විස්තර වෙලා තියෙන කියලා මට ප්‍රශ්නයක් නැගුණා.
ඒක හොඳයි. ඒ කියන්නේ මේ අර වගේ ප්‍රඥාප්ති සම්මුති කියලා කරන ලොකු විස්තරයක් පස්සේ කාලේ පොත්වල තියෙන වගේ විස්තරයක් මේ මේ එහෙම නෑ මේ මේ පොඩි වාක්‍ය තුනකින් තමයි මේ ප්‍රඥප්ති කියලා ප්‍රඥප්ති කියලා තියෙන්නේ එක තැනක තමයි මෙහෙම වෙන එහෙම නැතුව ධර්ම
ප්‍රඥප්ති කියන එක අර මේ පොත්වල තියෙන අර මේ අදහස වෙන්නේ ඒ හැඟීම් මාත්‍රයක් සත්‍ය වශයෙන් නැති දෙයක් කියන අදහස නෙමෙයි මෙතන මතුවෙන්නේ මට තේරුම් ගිය හැටියට නම් කිරීමක් නම් ගොද්දීමක් මේ වචන සම්බන්ධ දෙයක් එවැනි අදහසක් තමයි මට මතුනේ.
ඔව් ඒ ඒක හරි. ඒ කියන්නේ මේ මේ ඒතර කාට හරි දැන් මේ මේ අර්ථ දෙකකින් දෙක දැන් බලන්න පුළුවන් ධම්මසංගණීපේ කරලා ප්‍රකරණයේ පෙරල්ලා බලන්න පුළුවන්. ඒතර ඔය පසුකාලීන පොතක් අරගෙන බලන්න පුළුවන්. ඒතර කාට හිතෙන්න පුළුවන් නෑ මේ 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 වෙන දෙයකට භාවිතා කරන වචනයක් තමයි මේ මේ ඕකේ මේකේ කිසි සම්බන්ධයක් නැහැ කියලා නේද? මේ කියන්නේ මේ අපිට තියෙන වචන යොදා ගන්න පුළුවන් නේ සමහර ලාවට වෙන දෙයකට කිසි සම්බන්ධයක් නැහැ. ඉතින් මේ මේකෙන් ආපු එකක් නෙමෙයි. දැන් බැලු බැලමට මේ මේකේ කිව්වේ වචන ගැන නම් කිරීම නම් ගැන. ඕකේ කියන්නේ මේ මේ සත්‍ය වශයෙන් නැති යම් දෙයක් අරමුණු වෙන අවස්ථාවක ඒ අරමුණට අපි කියන සම්මුති කියන අදහසින්. පරමාර්ථ නොවන. එතකොට මම මේ විස්තරය මේක මෙච්චර මේක කලේ මේක මෙතන මේ හරියට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ පරමාර්ථය මොකක්ද කියලා විස්තරයට සම්බන්ධයක් තියෙනවා මේ පඤ්ඤත්තිය කියන එක. හරි? ඒ පඤ්ඤත්තිය වැරදුනොත් ඒකෙන් පරමාර්ථෙත් වැරදින්නේ. ඒකයි මේ. එතකොට මෙතන මොකද්ද මේ ත්‍රිපිටකයට අදාළව ධම්මසංග්‍රහණී ප්‍රකරණේ පඤ්ඤත්තිය කියලා කිව්වේ කියලා තමයි දැන් මම මේ විස්තර කලේ. එතකොට කාටර හිතෙන්න පුළුවන් මේක මේ වෙන කතාවක් කියන්නේ. මේකේ ඔය පසුකාලීන පොත්වල පඤ්ඤත්තිය කියන්නේ වෙන ආපු එකක්. ඒක කිසි සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි මේ මේක මේ මේකේ ලොකු කතාවක් තියෙනවා.
සම්බන්ධයක් නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. මට හිතුන සම්බන්ධයක් තියෙන්නත් පුළුවන් කියලා. මොකද ප්‍රඥාප්ති කියන කතාව මොකක් හරි මෙතෙන්ට ගන්නකොට වැරදි මොක් වෙලා හරි අර්ථය අපිට වැටහෙන්නේ නැද්ද කියලා මට හිතුණා.
හා
දැන් මෙතන තියෙන නම් ගැන කතාව මෙතන තියෙන්නේ ඊට හාත්පසින් ඒ කියන්නේ මෙතන තියෙන්නේ හැඟීම් මාත්‍ර ඒ වගේ කතාවක්.
ඔව්
මේ දෙක කොහොමද උනේ කියලා වහන්සේට හොයාගන්න ලැබුණාද?
ආව් ඒක හරි. දැන් මේ ඇත්තට මම මේක මේ බලාගෙන ගියා මේ ඇත්තට මෙහෙම මේ කොහෙන්ද මේ පඤ්ඤත්ති කතාව පස්සේ කාලේ පොත්වලට ආවේ මේ ත්‍රිපිටකේ නැති පඤ්ඤත්ති කතාව ආවේ කියලා. ඔව්. එතකොට
ත්‍රිපිටකේ පඤ්ඤත්ති කියලා තිබුණාට අර අර්ථය වෙනස් වුණේ කොහොමද?
අන්න හරි. එහෙම වෙනස් අර්ථයකින් කතාවක් ආවේ කොහොමද කියලා. ඔව්. එතකොට මේ දැන් ඔය මෑත කාලේ පොත් පාදක කරගන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය වගේම අටුව වගේ ග්‍රන්ථ තමයි පාදක කරගන්නේ. අභිධර්මාර්ථ සංග්‍රහයේත් ওই වගේ කතාවක් තියෙනවා පඤ්ඤත්ති කතාවක්. එතකොට හැබැයි මේ මේක මුලින්ම මේ ආපු තැන මේ එන්නේ මෙන්න මෙතනින්. මේ හොයාගෙන ගියාම මෙන්න මේ දැන් ඔය ත්‍රිපිටකයේ ඒ කියන්නේ අභිධර්ම පිටකයේ තියෙනවා මේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කියලා එකක්. ඒ සත්ත ප්‍රකරණයට අදාළව පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කියලා එකක් තියෙනවා. ඒ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයේ සයාකාරයක් වූ පැනවීම ගැන විස්තරයක් යනවා. කන්ද පඤ්ඤත්ති, එතකොට ආයතන පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, සච්ච පඤ්ඤත්ති, ඔය ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය පඤ්ඤත්ති, අවසානික පුද්ගල පඤ්ඤත්ති.
ඒ කියන්නේ හතරවෙනි පුද්ගල පඤ්ඤත්ති කරන කියන පිටකේ
අන්න හරි ඒ කියන්නේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයට ඒකේ තමයි මේ නොයෙකුත් පැනවීම් තමයි විස්තර කරන්නේ.
මෙතන ප්‍රඥප්ති කියලා ඒ ප්‍රකරණය කියන ඒ වචනේ තේරුමින්ම පටන් ගත්තා.
ඔව් ඔව්. ඒ එතන මේ දැන් ওই පඤ්ඤත්ති කියලා කියන්නේ එතන සඳහන් කරන්නේ මේ නොයෙකුත් පැනවීම් කියන අදහස නෙවෙයි සිංහල අදහස පැනවීම්. ඒ කියන්නේ ওই ප්‍රකරණයේදී කරන්නේ මේ බුදුරජාන් වහන්සේ මේ දැන් මේ ඒ ධර්ම සමූහය එකක් ගොනු කරලා අනිත් ධර්ම වලින් වෙන් කරලා පනවන. එහෙම නැත්නම් ඒ පුද්ගලයෝ අපි දැන් කිව්වොත් සත්පුරුෂයා කියන්නේ කවුද? එතකොට කොපමණකින් සත්පුරුෂ වේද? කියලා ගත්තොත් සත්පුරුෂයෙක් කියන්නේ මෙන්න මෙහෙමයි ඒ සත්පුරුෂයාට තියෙන නිර්වචනය මේකයි කියලා ඒකේ අර්ථ දැක්වීම කියනවා. එතකොට මේ එහෙම නැත්නම් දැන් කවුරු හරි අහුවා රූපස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? විඤ්ඤාණස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? එතකොට කෙනෙක් කියන්න පුළුවන් රූපස්කන්ධය කියන්නේ මේ දුර ළඟ ඈත මේ හැමතැනම තියෙන රූපය කියලා. හැබැයි එහෙම කිව්වොත් නිවැරදි නෑ. එතකොට රූපස්කන්ධය කියලා කිව්වොත් අතීත අනාගත වර්තමාන කියලා තේරෙනවා. එතකොට ඔය වගේ අර එකිනෙකා අතර පැටලිවිලි ඇති නොවෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ හරියටම දී යුතු නිර්වචන ටික පෙන්නවා. ඒ කියන්නේ රූපස්කන්ධය කිව්වොත් දුර ළඟ ඈත හේන ප්‍රනීත සුකුම රළු එතකොට ධූරයේ සන්තිකයේ ඔය වශයෙන් ඒ වගේම අතීත අනාගත වර්තමාන වශයෙන් ඒ යම් රූපයක් වේද මේ සියල්ලම රූපස්කන්ධය ලෙස සලකනවාය කියලා ඒ නිර්වචනය ප්‍රකාශ කරනවා. අන්න ඒ පැනවීම ඒ නිර්වචනය ඒ නිර්වචන වල විස්තරය තමයි දැන් මේ පඤ්ඤාති ප්‍රකරණේ සඳහන් වෙන්නේ. මොකද මේ නිර්වචන අතිශයින් වැදගත් වෙනවා ඒ එකිනෙක ධර්මයේ කාරණා පැටලිවිලි නැති වෙනවා. ඉතින් ඒ වගේම පුද්ගල පඤ්ඤාති කියලා ඇවිල්ලා තියෙන්නේ අර ඒකේ අර ඒ පැනවීම වල එකක් එනවා පුද්ගලයන්ගේ ભેද දක්වන්න. දැන් දෙවියෙක් නම් දෙවියෙක් කියන්නේ කොපමණකින් දෙවියෙක්ද කියලා බුදුරණවහන්සේ නිර්වචනය කරනවා. සත්පුරුෂයෙක් නම් කොපමණකින්ද සත්පුරුෂයා වෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ මොකද? දැන් කාට හරි කියන්න පුළුවන් පංචිල් පහ පද පහ රකින්නවනම් එයා සත්පුරුෂේ කල්යාණ මිත්‍රයෙක් කියලා. ඒතකොට එහෙම කියනවා මේ අර්ථයේ අඩුරුඩුකම් වෙනවනේ. එහෙම නෙමෙයි කොපමණකින්ද හරියටම බුද්ධ ධර්මයේ සත්පුරුෂයාය කියලා කියන්නේ කියලා ඒකට නිර්වචනය බුදුරජාණන් වහන්සේ දෙනවා. ඒක ඒ නිර්වචනය කිරීම extra ආකාරයක පණවන ස්වභාවයකුත් තියෙනවානේ. මෙන්න මෙන්න මේ ධර්ම ටික මෙහෙම කැටි කළා අනිත් ධර්ම වලින් මෙහෙම වෙන් කළා මෙහෙම පණවලා ගත්තාම මෙන්න මේකට තමයි මේකේ කියන්නේ කියලා පණවන ස්වභාවයක් ඔතන තියෙනවා. අන්න ඒ අර්ථයෙන් තමයි ඔතන පඤ්ඤාති කියලා යදෙන. එතනත් ඒ වචන කියන අදහස තියෙනවා. ඒ කියන්නේ අපි යමකට වාක්‍ය වශයෙන් මෙන්න මේක මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා නිර්වචනයක් නිරුක්ති දීම පැනවීමක් කරනවා. ඒතර එහෙම තමයි පුද්ගල පඤ්ඤති පුද්ගලයන්ට කරන පැනවීම පුද්ගලයන්ගේ විවිධත්වයන් මත කරන පැනවීම කියන එක අදහස තමයි පුද්ගල පඤ්ඤති කියලා කියන්නේ. එතකොට ඔන්න ඕකට අදාළව මේ අටුවාවේ තියෙන විස්තරයක් මේ ඒක සඳහන් කරන ඔය සයාකාර වූ පඤ්ඤත්යන් ගැන සඳහන් කරලා දැන් මේක කියනවා මෙහෙම අටුවාවේ පුද්ගලාණං පුද්ගලෝති පඤ්ඤාපන දස්සන ප්‍රකාශන තපන නික්කපන නික්කපන පුද්ගල පඤ්ඤත්ති නාම. ඒ කියන්නේ පුද්ගලයන්ගේ මෙන්න මේ වගේ මේගොල්ලෝ මෙහෙම පුද්ගලයෝයයි පැනවීම දැක්වීම ප්‍රකාශ කිරීම ප්‍රකාශන කියලා දෙනවා. තපන එහෙම තැබීම නිශ්චය කොට තැබීම වගේ නික්කපන එහෙම ඒකත් ඒ අර්ථයේම වැඩි දුරටත් විස්තර කළා. අන්න ඒව තමයි පුද්ගල පඤ්ඤාත්තිය කියලා කියන්නේ. එතකොට මෙතන මේ යමක් වචනේ නිර්වචනය කරනවා කියන අදහස එනවා. පැහැදිලි නේද? ඊට පස්සේ එනවා පාලි මුත්තකේන පණ අට කතා නයන අපරාපිච පඤ්ඤාත්තියෝ කියලා. එතකොට මෙන්න මෙතනදී මේ සඳහන් වෙනවා මේ පාලි මුත්තකේන. ඒ කියන්නේ ධර්ම සංගණීපකරණයේ පාලියේ අඩංගු නැති. හැබැයි අට කතා නයන. ඒ කියන්නේ මේ බුදුගොස්සන්නාංශය දැන් මේ කියන මේ අටුවාව ගැන මම මේ කී කීටි මේ අටුවාවේ කියනවා කියන්නේ මේ ඊට ඉස්සෙල් අටුවාව ගැන මේ කියන්නේ. හරි. ඒ කියන්නේ දැන් බුදුගොස්සන්නාංශය අටුවා කරනකොට ඊට පෙර අටුවාවන් ඇසුරු කළානේ. කුරුන්දි අට කතාව, පච්චරිය අට කතාව, මහා අට කතාව කියලා. එතකොට ඒකේ මූලික වශයෙන් ගත්තේ මහා අට කතාව. ඒතර මේ මුන්නන් සඳහන් කරනවා මේ පාළියේ නැති වුණත් පාලියෙන් මිදුණු මේ අට කතාවේ තියෙන ආකාරයකට අපරාපිච්ච පඤ්ඤත්තිව තවත් පැනවීම් හය ආකාරයක් තිබෙනවායි කියලා අට කතාවක මේ ආචාර්ය මතයක් හරි එහෙම නැත්නම් ඒ අට කතාවේ කියවෙන දෙයක් ගැන දැන් සඳහනක් කරනවා. ඒතර මේක තියෙන්නේ පඤ්ඤත්ති ප්‍රකරණයට අදාළව ලියවුණ මේ බුදුගොස්සන්නාස ලියපු අර්ථ කතාවක් තියෙනවනේ. ඒ අර්ථ කතාවට කියන්නේ පංච ප්‍රකරණ අට කතා කියලා.
හය ආකාරයක් ගැන විස්තර
වෙනවා. ඔව් ඔව් නෑ ඒක නෙමෙයි. දැන් අපි කළෝ ධර්ම සංග්‍රහණී ප්‍රකරණයට බුදුගොස්සන්නාස ලියපු අටුවාව තමයි අට්ඨසාරණී කියලා කියන්නේ. ඊට පස්සේ අභිධර්මයේ දෙවෙනි පොත මොකද්ද? මේ විභංග ප්‍රකරණය. ඒකට ලියපු අර්ථ කතාව තමයි සම්මුහ විනෝදනී කියලා කියන්නේ. ඊටු අභිධර්මයේ පොත් පහටම ඒවැය ගැටලු තැන් නිරාකරණය කරන ලියපු අර්ථකතාව තමයි පංචප්‍රකරණ අර්ථකතා කියලා කියන්නේ. එතකොට පංචප්‍රකරණයේ එකක් ප්‍රකරණයක්නේ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය. ඒ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයට අදාළ ස්ථානයේදී මේ දැන් මේ මේ උන්වහන්සේගේ අටුවා පාඨය තමයි මම මේ දැන් කියවමින් ඉන්නේ. එතකොට ඒකෙදී අර
හයාකාරයක් ගැන
ඔව් මුලින් හයාකාරයක් ගැන කියුණානේ. ඒ ඇවිල්ලා මේ පාළියේ තිබ්බ හයාකාරය. ධාතුන්ගේ පඤ්ඤාති ස්කන්ධයන්ගේ කරන පැනවන්නේ කොහොමද? ධාතුන් පණවන්නේ කොහොමද? ඉන්ද්‍රිය සත්‍ය චතුරාර්ය සත්‍යයන් පණවන්නේ කොහොමද? එතකොට අවසානයේ වගේ ඒ වගේ හයාකාරයක පැනවීම ගැන සඳහන් වුණේ පාළියේ තිබ්බ එහෙම හයක් ගැන. දැන් මේ සඳහන් උන්වහන්සේ ඊට පස්සේ සඳහන් කරනවා මේ අට කතා වල තියෙන තවත් හයක් ගැන. හොඳයි. මේ හය ඇවිල්ලා මේ පාළියෙන් නැති උන්වහන්සේ පාදක කරගන්න ඊට ඉස්සර කාලේ තිබ්බ අටුවා ඔය ගරහෙල අටුවා කියලා කියන්නේ.
දෙවෙනි හය.
ඔව් දෙවෙනි හයත් ගැනයි දැන් මේ කියන්නේ. ඒ හය කියනවා මෙන්න මෙහෙම හයක් ගැන. ඒ හය කියනවා විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති කියලා මෙන්න මෙහෙම හයක් දක්වනවා. ඒ කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් විද්‍යමාන පැනවීම. ඊට පස්සේ අවිද්‍යමාන පැනවීම. ඊට පස්සේ විද්‍යමානේන අවිද්‍යමාන පැනවීම. හතරවෙනි එක අවිද්‍යමානේන විද්‍යමාන පැනවීම. පස්වෙනි එක විද්‍යමානේන විද්‍යමාන පැනවීම. අන්තිම එක අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති. අවිද්‍යමාන වූදේන අවිද්‍යමාන පැනවීම කියලා. දැන් මේක විස්තර කරන්න ගියොත් අහන එක්කනට ලොකු ප්‍රපංචයක් වෙන්න පුළුවන්. ඒක හින්දා මම මේක කෙටියෙන් කියන්නම් නේද. කොහොම හරි දැන් මේකේ හය ආකාරයක් දැක්කුවා. එතකොට කොහොම කියාගෙන ගිහිල්ලා කොහොම හරි මේ දැන් ඒක සරලව අදහස් කරොත් මේ ඒකෙන් කියන්නේ විද්‍යමාන ප්‍රඥප්තිය කියලා මේ දැන් මේ බුද්ධ ගෝසාවන්ස පෙන්නනවා. ඒ කියන්නේ මේ ඔය රූප වේදනා වගේ තියෙන ඇත්තටම ලෝකේ තියෙන ඒ දේවල් වලට කරපු පැනවීම කියන එක. දැන් මේ මොකද මේකට අර්ථ දෙකක් පස්සේ සඳහන් වෙන හින්දා මම මේ එක අර්ථයක් වශයෙන් කියන්න. එතකොට අවිද්‍යමාන පඤ්ඤත්ති කියලා සඳහන් කරනවා මේ ලෝකේ නැති දේවල් වලට කරන පැනවීම. අවිද්‍යමාන පඤ්ඤා.
අන්න ඒ ආස්ථාව මේ මෑත කාලින් පොත්වලට ටික සමාන අදහස.
අන්න හරි. ඔය උතනින් තමයි මේ මාර්යා පැන්නේ. හරි. මාර්යා පැන්නේ උතනින්. ඒ කියන්නේ මේ කිව්ව වගේම මේ උතන්ට ලොකු සම්බන්ධයක් තියෙනවා. දැන්
මේවා ත්‍රිපිටකයට සම්බන්ධයක් තියෙනවද කියලා බැලුවද
ඔබ? ඔව් දැන් ත්‍රිපිටකයේ අර පඤ්ඤාති කතාව එන්නේ මේ එන්නේ පුද්ගල පඤ්ඤාති කතාව එන්නේ.
ආ එතනින් ඉන්නේ.
ඔව් පුද්ගල පඤ්ඤාති කතාවේ අටුවාව තමයි මේ විස්තර කර කර යන්නේ නේද? ත්‍රිපිටකයේ පඤ්ඤාති කියලා අදහස් කරනදී ඉස්සෙල්ලා මම සඳහන් කරන්න යෙදුන අර නිර්වචන ඔක්කොම ටික නේද? ඒකේ නම් දීමක් ගැන නම් කිරීමක් ගැන වචන ගැන වචන වලින් පැනවීමක් ගැනනේ කියවෙන්නේ නේද? දැන් මෙතන
ඒක ධම්ම සම්බන්ධණී ප්‍රකරණේ තිබ්බේ.
ඔව්.
මේක තියෙන්නේ
අර පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ තමයි තියෙන්නේ. මේ කිව්ව විද්‍යමාන කතාව තියෙන්නේ අටුවාවේ.
මේ ඔක්කොම එක දෙයක් ගැනද උතකද?
ඔව්. මේ අර්ථ කතාවල දැන් මේ කතාව යන්නේ දැන් මේ එකට සම්බන්ධ කරලා යන්නේ. ඒ කියන්නේ මේ පඤ්ඤාති ගැන කියද්දි තුන්හංස කරන අර්ථ දැක්වීම අර ධර්ම සංගණී ප්‍රකරණේ අටුවාවේ කියපු පඤ්ඤාති වචනෙට දුන්න නිරුක්ති ඒවා ඔක්කොම මේ ළඟින් යන එක මේක තමයි මේ කියන්නේ.
මුලින් කිව්ව 6යි මේ දැන් කියන 6යි.
ඔව්.
ඔය ඔක්කොම එතකොට හය ආකාරයෙන් මේ විස්තර කරන එකිනෙකට ගැලපෙනවද?
ඒ කියන්නේ මේ ඇත්තටම මේ කතාව නිසා පටලවිල්ලක් තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අර ත්‍රිපිටකයේ කියපු 6 කියලා තිබ්බනම් ඇති. සමහර ඒ කියන්නේ මේ
ඒක බොහෝ සරලයි.
ඒක සරලයි. මේ දෙවෙනි හය දැන් මේ හින්දා ලොකු අවුලක් පස්සේ කාලේ වුණා. මේ අවුල සමහරට මේ කවුද? අපේ බුද්ධඝෝසණන්සේ දන්නවනම් මේ මෙච්චර මේ කියන හේතුවක් නැහැ. ඔව්. මේ
උන්වහන්සේ අදහසක් නෙමෙයි හැබැයි අටුවාව අදහස.
ඔව් ඊට පෙර අටුවාව තිබ්බ කාරණය තමයි මේ කියන්නේ. ඔව්. දැන් කොහොමද මේ ওই කතාව ওই අටුවාවේ ලොකු විස්තර යනවා? ගිහිල්ලා එක තැනකදී මේ තවත් හයක් ගැන උන්වහන්සේ කියනවා. අටකතා මුත්තකේන පන ආචාරියන අයන අපරාපිච පඤ්ඤත්තියෝ කියලා.
තව තුන්වෙනි හයක්.
ඔව් තුන්වෙනි හයක් ගැන
කියනවා. 18ක්
ගැන. දැන් දෙවෙනි 12 ඉඳන් 18 වෙනකන්. හොඳේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ දැන් ඉස්සෙල්ල කිව්වේ අර්ථකතාවේ තියෙන හයක් ගැනනේ. දැන් මේ කියන්නේ අර්ථකතාවේ නැති සමහරට ආචාරියේන. ඒ කියන්නේ සමහරට උන්වහන්සේගේ රේවත ආචාරියන් ගැන සඳහන් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙර අටුවාවේ ආචාර්යවරයෙක් කිව්වයි කියලා කියන එකක් කියනවා ගැන වෙන්න. ඒ කියන්නේ උන්වහන්සේ පාද කරගත්තු පෙර මහාට්ඨ කතාව වගේ එකක කියන වෙන ආචාර්යවරයෙක් කියන එක ගැන සඳහන් කරනවා වෙන්නත් පුළුවන්. එතකොට මේ ඒ කොහොම හරි තවත් හයක් ගැන දක්වන උපාදාය පඤ්ඤත්ති උපනිදා පඤ්ඤත්ති ඔය වගේ වශයෙන් තවත් හයක් ගැන දක්වනවා. ඔව්. එතකොට දැන් ඉස්සෙල්ලා හය ගැන ආයි පොඩ්ඩක් කියන්න. ඉස්සෙල්ලා මැද හය. ඒ කියන්නේ අර විද්‍යමාන අවිද්‍යමාන පඤ්ඤත්ති කියලා සාමාන්‍යයෙන් ඉන්නේ විද්‍යමාන පැනවීම අවිද්‍යමාන පැනවීම. ඊට පස්සේ ඔය මේ දැන් ඔය හා අංග වගේ. එහෙම නැත්නම් නැත්තරම නැති දෙයකට කියනවා මේ අවිද්‍යමාන පැනවීම කියලා. එතකොට විද්‍යමාන කියනවා රූප වේදනා වගේ ඒ වගේ ඒවට කරන පැනවීම. ඊට පස්සේ දෙකේ සංකලනයෝ තියෙනවානේ. දැන් ස්ත්‍රී රූපය එහෙම නැත්නම් පුරුෂයාගේ සද්දේ කිව්වොත් සද්දේ කියලා ගන්නවා ඇත්තට ඇති දෙයක් ලෙස මේ පොත්වල. එතකොට මේ ස්ත්‍රී හෝ පුරුෂයා ගන්නවා නැති දෙයක් හැටියට. එතකොට එතන විද්‍යමාන දෙය අවිද්‍යමාන දෙයක කලවමක් යනවා. සමහර කලවම් තියෙනවා. දැන් සෝත සම්පස්සෝ කිව්වොත් වගේ කනේ ස්පර්ශය කිව්වොත් එතනේ වචන දෙකම මේ ඇත්තට ඇති දේවල් හැටියට ගන්නවානේ. පරමාර්ථ වගේ කියලා පසුගාලින පොත්වල කියන්නේ. එතකොට මේ දෙකම විද්‍යමානයෙන් විද්‍යමාන පැනවීම. එහෙම සංකලනයක් ගත්තා. එතකොට ඔන්න ඔහොම සංකලනයක් තමයි යන්නේ. ඇත්තට ඇති දේවලුයි නැත් දේවලුයි කලවම් කරලා. දැන් මේක කියවගෙන යන එක්කෙනෙක්ට මේ નિરાයාසයෙන්ම මේ හිතෙන දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් මේ මේක අර වචනයකට එහා ගිහිල්ලා මේ ඒ අරමුණු කරන දේ ගැන තමයි මේ කියන්නේ කියලා අදහසක් එනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කරේ පැනවීම කියලා කියන්නේ වචන සම්බන්ධ දෙයක්. නම් කිරීමක්, නාමකරණයක් සම්බන්ධ වෙන මොකක් හරි එකක් කතාවක්. දැන් මේ මෙතනදී මේ කියලා තියෙන ආකාරයකට හොඳට හිතලා බලලා කියෝගෙන ගියේ නැත්තම් ඒ කියවන එක්කෙනාට අදහසක් එනවා. දැන් මේ මෙතන මේ දැන් අපේ ස්ත්‍රියට එහෙම නැත්තම් පුරුෂයෙක්ට ගසට නිවසකට ඒ වචනය භාවිතා කරනවානේ ගස නිවස ස්ත්‍රියා පුරුෂයා කියලා. ඒ භාවිතා කරන වචනේ නෙමෙයි දැන් මේ මෙතනින් ඔය අවිද්‍යමාන පඤ්ඤත්ති කියලානේ ඒවට සඳහන් වුනේ. ඒ කියන්නේ සැබෑවටම නැති කියලා. දැන් මේක කියවගෙන යන එක්කෙනෙක් ඉන්නේ දැන් මේ ඒ භාවිත ඒකට භාවිතා කරන වචනේ ගැන නෙමෙයි. ඒ ධර්මය ගැන තමයි මේ කියන්නේ කියලා අදහස එනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ ස්ත්‍රී හෝ පුරුෂයාට තමයි මේ අවිද්‍යමාන පැනවීම කියලා කියන්නේ.